Sri Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංක ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
බෝවන් අද 2020 වර්ෂයේ පෙබරවාරි මාසේ 28 සිකුරාදා ලීප් ඉයර් එකක්. ඒ නිසා අදින් පෙබරවාරි මාසය අවසන් වෙන්නේ නැහැ. හෙට දවසකුත් තියෙනවා. පෙබරවාරි 29 පෙබරවාරි 29 දිනක තමන්ගේ ජීවිතේ යම් විශේෂ සිදුවීමක් සිහිකරන අයට වසර 4කට වරක් විතරයි මේ සිදුවීම සමරන්න පුළුවන් වෙන්නේ. ඒ සතුටුදායක දෙයක් වෙන්නත් පුළුවන්, දුක්මුසු දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි පුදුම වේගකින් මේ 2020 පෙබරවාරි මාසයත් අවසානයට ලං වෙලා ඉන්න මේ දවසේ පුරුදු විදියට සීසර ලංකා අලුත්ම කලඹක් අරගෙන අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ හද පිරුණු සෙනෙහසින් සොම්නසින් සැමට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින්. COVID-19 එහෙම නැත්තම් කවුරුත් දන්න විදියට කොරෝනා වෛරස් එක මේ දැන් අපි එනකොට ප්‍රවෘත්තිවල දැනගන්න ලැබුණා. නව ශ්‍රී ලංකේට ආපු ඉරාන ජාතික කෙනෙක්, එයා ඉරානින් ඉඳලා නව ශ්‍රී ලංකේට ඇවිල්ලා තියෙන නමුත් මෙහි පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක්, මේ කොරෝනා වෛරසය අසාධනීය වෙලා දැනට ඔක්ලන් රෝහලේ ප්‍රතිකාර ගන්නවා, සුවාතට හැරමින් ඉන්නවා කියලා තමයි කිව්වේ. කොහොම වුණත් මේ කොරෝනා පාලනය කර ගැනීම අපහසුතාවක් ඇති වෙලා තියෙනවා ලෝකය පුරාම. චීනය තුළ අලුත් රෝගීන් සංඛ්‍යාව අඩුවෙමින් පවතින බවක් කිව්වත් යුරෝපයේ රටවල් වලින් රෝගියෙක් දෙන්නෙක් හොයාගෙන තිබෙන බවත් ආරංචි. විශේෂයෙන්ම ඉතාලියෙන් ගුවන් ගමන් බහුලව සිදුවෙන මේ නූතන කාලේ රෝගකාරකය ශරීරය තුළට ඇතුළු වුණා වුණත් එතෙක් රෝග ලක්ෂණ මතු නොවූ බොහෝ දෙනෙක් රටවල් අතර ගමන් යාමේ සම්භාවිතාවයත් පොඩි නැහැ. අපි බලාපොරොත්තු වෙමු මේ වෛරසය පැතිර ගිය වේගයෙන්ම මේ ලෝකෙන් එය තුරන් වෙලත් යාවි කියලා. එදිනෙදා අත් සබන්දා සේදීම වැනි හොඳ සෞඛ්‍ය පුරුදු වලින් වෛරසය බෝවීම අඩු කරගන්න උත්සාහ ගනිමු. අද ලංකාවේ පුවත්පත් අන්තර්ජාලය හරහා කියවගෙන යද්දී පුවතක් තිබුණා පිටරට විශ්වවිද්‍යාල විද්‍යාලවල ඉගෙනීමට යන ශිෂ්‍ය ශිෂ්‍යයන් සඳහා රුපියල් බිලියන 56ක් වාර්ෂිකව වැය වෙන බව. මීට හේතුව ලංකාවේ විශ්වවිද්‍යාලවල උසස් පෙළ සමතුන්ට ඉඩකඩ මදිවීම බවයි පළ වෙලා තිබුණේ. සමහර විට ඔබට මතක ඇති දැනට ටික දවසකට පෙර ලංකාවේ උද්ඝෝෂණය කරන්නන් සඳහා ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයට වෙන් වූ ස්ථානයක් ප්‍රසිද්ධියට පත් කළා. ඒ වුණාට මව්බිමෙන් ලැබෙන ආරංචි අනුව කොළඹ තැන් කීපයකම මහජනයාට කරදරවන පිළිවෙලට උද්ඝෝෂණ පැවැත්විලා තියෙනවා පසුගිය දින කීපය තුළ. තවත් විශේෂ ආරංචියක් වුණේ ඉතා විශාල වියදමක් දරා කැලණිය විශ්වවිද්‍යාලය තුල සවිකර තිබූ CCTV කැමරා පද්ධතිය එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයන් පිරිසක් විසින් බලහත්කාරයෙන් ගැළ වූ බව අද පත්තරවල තියෙනවා. සමා වෙන්න. අද පත්තරවල තියෙනවා මේ සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේලා දෙනමක්ද ඇතුළුව 17 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව. ඉන් 4 දෙනෙක් දැනට රිමාන්ඩ් භාරයට පත් කළා. 13 දෙනෙක් අපමත මුදා හැරලා. වේලාවකට හිතෙනවා නවසීලන්තයේ වගේ මුදල් ගෙවලා ඉගෙන ගන්න වුණා නම් අපේ ලංකාවේ මීට වඩා හොඳ තත්ත්වයක් උදා වෙන්න ඉඩ තිබුණා කියලා. කි ඕනතරම් ලංකාව ගැන කියනවා නම් මුළු වැඩසටහන පුරාම කියන්න තරම් මෞබිමේ තොරතුරු. ඉතින් අද වැඩසටහන අපි සම්පූර්ණයෙන්ම වගේ යොදාගත්තේ අපට අහන්න ලැබුණු යම් ගීතයන් පිළිබඳව තොරතුරු කතා කරන්න. ඒ ගැන විස්තර මහින්ද ඔබට කියයි තව ටිකකින්. අපි දැන් සූදානම් වෙන්නේ අද වැඩසටහන ආරම්භ කරන්න ගීතයකින්. මේ පරිසර ගීතයක් 2010න් පස්සේ පටිගත වෙලා තියෙන්නේ දිල්මා තේ සමාගමේ අනුග්‍රහයෙන්. අද අපේ මව්බිම කියන්නේ කියන්න බැරි තරම් විශාල පරිසර හානියකට මුහුණ දීලා තියෙන්නේ. ගස්, වැලි, පස්, ජලය මේ සේරම විනාශ වෙමින් පවතින්නේ. ඉතින් මේ වගේ ගීතයක් අදට හොඳට ගැලපෙනවා කියලා හිතුණා. පද නිර්මාණය කරලා තියෙන්නේ මහාචාර්ය ධම්මික තන්තිරිගොඩ. සංගීත නිර්මාණය නවරත්න ගමගී. ගායනා කරන්නේ TM ජයරත්න උරේෂා රවිහාරි සමග.
Baby. සම්පතමුළු ලොවටම සෙවනකි
වන සම්පතමුළු ලොවටම සෙවනකි
සිසිලයි සෙවනයි හරිත වර්ණයයි තුරු ඇල් සිප ගනිමින්
අයිබුවන් හිතවත් අසන්නනේ අදත් සීසර් ලංකා ගොඩනැගිලි වැඩසටහන අපේ මව්බිමේ කාලීන ප්‍රවෘත්ති පිළිබඳව ප්‍රීසඳරත් සංගීතයත් මුසු කරගෙන ගෙනියන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි අද තරමක් වෙනසක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට තේරෙන්නේ නැති අපි ඉදිරිපත් කරන මේ වැඩසටහනේ පසුගිය මාස කීපෙම අපි උපයෝගී කරගත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සේවයේ සේවයදිපත් කරන සිහිනේකි රෑ වැඩසටහනේ කොටස් වලින් තමයි අපි වැඩසටහන අපි ගොඩනැගුවේ. පසුගිය මාස කීපයක්ම අපි ඔබට ඉදිරිපත් කළේ ඒ වැඩසටහන තුළින් සමාජයේ විවිධ ප්‍රශ්න තුළට ගැඹුරට ගොස් ඒවායේ විවිධ පැතිකඩවල් ඔබට ඉදිරිපත් කළ ප්‍රවීණයන්ගේ අදහස් සහ ඒ වගේ මේ විවිධ ඔවුන් ඉදිරිපත් කළ විවිධ ගීත පිළිබඳව ඔහුගේ හොයගේ විචාරයන් තමයි අපි ඉදිරිපත් කළේ. ඉතින් ඒ හරහා අපි ඔබට යම්කිසි අදහසක් කියන්න අපි උත්සාහ කළා. ඒ උත්සාහ කළේ අපි ඒ දවසත් කිව්ව වගේම ඔබට සිතන්නට යමක් ඉතිරි කරලා මේ වැඩසටහනේ අවසානයේදී. ඉතින් අපි විශේෂයෙන්ම තෝරාගත්තේ විවිධ ගීත විචාරයන් තුළින් අපේ ජීවිතය ගැන ඒ වගේම අපේ සමාජය ගැන විවිධ අන්දමේ පැතිකඩවල් අපට පෙන්වන අය. ඒ අතුරින් මේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ ඉතාමත්ම ජනප්‍රිය ගීත රචකයන් සහ සමාජ විචාරකයන් දෙදෙනෙකු අපි මුල් තැනට ගත්තා. ඒ රවි සිරිවර්ධන සහ මහින්ද ප්‍රසාද් මස්සිබුල. ඔවුන්ගේ විචාරන අහනට ඇති සාමාන්‍යයෙන් ගතානුගතික විචාරණ වලට වඩා වෙනස් අන්දමේ විචාරයන්. ඉතින් ඒ දෙදෙනා මම හිතන්නේ මේ අපිට කියන්නට පුළුවන් ඉතාමත්ම මේ නිර්භයව කියන්නට තිබෙන දේ හඟවන්න නැතුව ඉදිරිපත් කරපු කට්ටිය. ඉදිරියට අපි ඇයගේ අදහස් සහ විචාරයන් විවිධ මාතෘකා සඳහා ඔවුන්ගේ අදහස් ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙදෙනාට අමතරව අපි විශ්‍රාමලත් බිනිසුරුතුමියක් වෙන රමාලි පෙරේරා මහත්මියගේ අදහසුත් කීපයක් ඔබට ඉදිරිපත් කළා. අපි බොහෝ දුරට මේ සිහිනයක රැය වැඩසටහනත් වැඩසටහනේ මේ ගීතත් ඒ වගේම ඒ ගීත විචාරත් ඉදිරිපත් කළේ ඒ වැඩසටහනේ ආකෘතියත් අපේ වැඩසටහනට ටිකක් හොඳින් ගැලපුණ හින්දා ඒ වගේම ඒ වැඩසටහන ඉදිරිපත් කරපු ඉදිරිපත් කරන මහේෂ් නිසංක ඉතාමත් ප්‍රසිද්ධ ගන්නාතුළු සුළුවන්තමින් මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. ඉතින් එයත් අපි අගය කරනවා. ඉතින් ඒකත් මම හිතන්නේ අපිට ඒ වැඩසටහනින් කොටස් තෝරා ගන්නට ඉවහලුණා කියලා අපිට හිතන්න පුළුවන්. අනාගතයේදීත් ඒ දිගටම අපි ඒ සිහිනේ ක්‍රීඩා වැඩසටහන තුළින් ඔබට වැඩසටහන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. ඒත් අද අපි කල්පනා කළා සිහිනේ ක්‍රීඩා වැඩසටහනට තරමක් ඔබට ගිහින් මෙතෙක් පවත්වාගෙන වැඩසටහන වැනිම වැඩසටහනක් වෙනත් වැඩසටහන ආශ්‍රයනුත් ඉදිරිපත් කරන්න පුළුවන් දෙයක් කියලා හොයලා බලන්න. ඇති අපි බලාපොරොත්තු වුණා මේ මේ එයට තියෙන ඉඩකඩ ගැන එයට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ගැන ටිකක් හොයලා බලලා එවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්න මොකද විවිධත්වයක්ත් අවශ්‍යයි මම හිතන්නේ ඔබලා කියනවා ඇති විවිධත්වයක්ත් අවශ්‍යයි කියලා. ඉතින් ඒ වගේම මේ ශ්‍රී ලංකා සමාජයේ විවිධ ප්‍රවීණයන් හැම දිනාම සිහිනේ ක්‍රියා වැඩසටහනට එන්නේ නැහැ. නමුත් වෙනත් වැඩසටහනවල ඔවුන්ගේ අදහස් ප්‍රකාශ වෙනවා. ඉතින් අපට අවශ්‍යයි ඒ අයගේ අදහසුත් ඔබලාට විවිධ අවස්ථාවලදී ඉදිරිපත් කරන්නට. ඉතින් මේ අපි කිව්වා මේ මුලින්දම්ම අපි මේ බලාපොරොත්තු වුණේ මේ අසා සිටින ඔබට සිතන්නට යමක් ඉදිරිපත් කරන්නටයි. ඒ කියන්නේ මේ වැඩසටහන ඉවරෙනකොට යම්කිසි අදහසක් ඔබේ තුළට හිතට එනවා නම් එහෙම අන්න ඒ සිතුවිල්ල ගැන ඉදිරියට කල්පනා කරන්නට සමහරට ඔබ එතෙක් හිතාගෙන සිටි අදහසක් නොවෙන්නට පුළුවන්. අපිටත් එහෙමයි. අපි හිතාගෙන සිටි අදහස් නෙමෙයි මේ 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 වැඩසටහන අහනකොට අපිටත් අපේ අදහසුත් අපි වෙනස් කරගන්නවා. ඉතින් ඒකෙන් කියන්නේ ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලායි කියලා. ඒ වෙලාවට අපේ අදහස් වෙනස් වෙනවා. වෙනත් අන්දමකින් කල්පනා කරන්නට ඒ යම් ප්‍රශ්න ගැන විවිධ අන්දමින් විවිධ කෝණවලින් කල්පනා කරන්නට අපි පුරුදු වෙනවා. ඉතින් මම හිතනවා ඒක ඉතාමත්ම හොඳ දෙයක් කියලා. ඉතින් එහෙම යනකොට අපි දන්නවා විවිධ ප්‍රශ්න ගැන විවිධ මේ ඒව ගැන කතා කරනකොට වැටකඩුලු ගොඩක් එනවා. ඉතින් ඒ වැටකඩුලු එනකොට අපි සාමාන්‍යයෙන් කතාව නවත්වනවා. ප්‍රතිවිරුද්ධ පැත්තෙන් කතාවක් එනවා නම් ඒක ටිකක් බලවත් නම් අපි ටිකක් නිහඬ වෙනවා. අන්න ඒ වගේ වැඩ වෙනවා. ඉතින් මේ අපි ඒ වුණත් එහෙම ආවා වුණත් ඒ විවිධ අදහස් විවිධ කෝණවලින් කතා කරන්නට ඔබ දිරිමත් කරන්නටයි අපි වැඩසටහනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ මේ වෙනස් කිරීම තුළින් අපි බලමු ඉදිරියට ඒ අපේ ඒ අරමුණු සඵල කරගන්නට පුළුවන් වේවිද කියලා. තවත් යමක් මේ අවස්ථාවේදී කිය යුතුයි කියලා අපි මේ අවස්ථාවේ හිතනවා. අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වාසය කරන සිංහල කතා කරන ශ්‍රී ලංකා වාසීන්ගේ ප්‍රයෝජනයට. ඊට අමතරව නවසීලන්තයේ අනිත් නගරවලත් ඒ වගේම ශ්‍රී ලංකාවෙත් අපේ අසන්නන් යම් ප්‍රමාණයක් ඉන්නවා. මේ හුඟ දෙනෙක්ම අපි දන්නා අඳුරන අය. හුඟ දෙනෙක් අපිට හමු වූ අවස්ථාවලදී කියන දෙයක් තමයි නිතර මුණ ගැසුනේ නැතත් අපේ කටහඬ නම් නිතර ඇහෙනවා කියලා. ඉතින් මේ ඒ අතරම මේ අපේ වැඩසටහනේ ආකෘතියට ඒකේ පළවෙන අදහස් ගැන ප්‍රසාදයේ පළ කරන ඇත නිතර හම් වෙනවා. ඉතින් ඒ සියලු දෙනාටත් ඒ වැඩසටහනට සවන් දෙන අනෙක් සියලු දෙනාටත් අපගේ කෘතඥතාවයත් අගය කිරීමත් මේ අවස්ථාවේදී සීසර් ලංකා ගුවන්විදුලි සේවය වෙනුවෙන් ඔබට පුද කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ මේ ශ්‍රී ලංකාවේ දැනට සිටින ප්‍රවීණතම ගීත රචකයෙකු මෙන්ම සමාජ විශ්ලේෂකයෙකු හැටියට අපිට හඳුනන්න පුළුවන් රත්නශ්‍රී විජේසිංහ මහතා. ඒ මහතාට මේ පෙරදෙනිය සරසවියේ විද්‍යාංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශනයකට ආරාධනා කර තිබුණා. ඉතින් ඒ අවස්ථාවේදී ඔහුගේම ගීත කීපයක් අනුසාරයෙන් විවිධ මාතෘකා කීපයක් ගැන ඔහු කතා කරලා තිබුණා. ඉතින් ඒ විස්තර අන්තර්ජාලයේ පළ වෙලා තිබුණා. ඉතින් අපි ඒ වැඩසටහනෙන් ගීත දෙකක් තෝරගත්තා. ඒක ඇත්තරම මේ ශ්‍රී ලංකාවෙන් මේ ශ්‍රී ලංකා වාසීන් වැඩියෙන්ම මේ දිනවල මුහුණ පාසෙන්න බලපතල ප්‍රශ්නයක් පිළිබඳව තමයි කතා සහ ගීත කියවුනේ. ඉතින් නමුත් ඒවා විවිධ අවස්ථාවලව මේ මතනේ අවුරුදු ගණනකට ගණනකට කලින් විවිධ මේ අවස්ථාවලදී ඒගොල්ලන්ට මේ මතට මුහුණ දෙන්නට සිදු සත්‍ය සිද්ධීන් ආශ්‍රයෙන් තමයි මේ ගීත නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් අපි අද ඒ ගීත දෙකම ඔබට ඉදිරිපත් කරමු. කරලා මේ අපේ අදහසුත් ඒකම ඔබට ඉදිරිපත් කරනවා. ඔබටත් අපි කලින් කිව් වගේ කල්පනා කරන්නට යමක් ඉතුරු කරන්න පුළුවන් වෙවි. හොඳයි, අපි මුල්ම මේ ගීතයට යම් ගිහිලා බලමු.
මේක මේ මගේ ගුරු ජීවිතය හා සම්බන්ධ අත්දැකීමක්. මම මොනරාගල රාජකීය විද්‍යාලයේ අවුරුදු 5ක් විතර සේවය කළද්දී මගේ ළමාතැනට මම යන්න ඕනේ මොනරාගල කච්චේරි පරිශ්‍රය උඩින්. දවසක් යනකොට කච්චේරි වටකළ ලොකු සෙනඟක් උද්ඝෝෂණයක දෙනවා. ඒගොල්ලන් අතේ සටන් පාඩ පුවරු ලියලා තියෙනවා. ඒ වැලිය ලියලා තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ යටකටවල ඉඩම් බහුජාතික සමාගම් වලට පවරා දෙන්න එපා කියන ඉල්ලීම. එකල්දී විචාණ්ඩෝ අක්කර 35000 කෝවෙල්ලස්සෙන් බුකර් ස්ට්‍රීට් කියන සමාගමට පවරලා දෙන්න හැදුවා ඔක්කොවන්ට. ඒකට විරුද්ධව මේ මිනිස්සු මේ උද්ඝෝෂණය කරන්නේ. දැන් මම එතන ඉඳන් කල්පනා කරනවා මට එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. ඕවෙල්ලස්ස කියන්නේ මොකද්ද කියලා ඇත්තටම. ඕවෙල්ලස්ස කියන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යයට අපි යටත් වුණාට පස්සේ ඒකට එරෙහිව පැනනගෙන පළමෙනි ජන අරගලය පැනනගෙන පහළ ඕවෙල්ලස්සේ. කැප්පිටිපොළ මොනරවිල, කොහුකුඹුරිරාළ, බූටැවිරාළ, ඊළඟම කළුබණ්ඩ ඕක තමයි මුල්ලෙන්. ඒ වෙලාවේ රොබර්ට් බ්‍රවුන් එක්කෙනෙක් සුදු ආණ්ඩුකාරයා යුද නීතිය පනවල මාෂරලෝ පනවල නියෝග කරනවා අවුරුදු 15ට වැඩි කිසි පරිමේක විතර කරන්න එපා කියලා ඕවෙල්ලස්සේ. වැව්ව මුණු සේරම කඩලා බෙල දානවා, ගම් පිටින් ගිනි තියනවා, හරක බාන පා විනාශ කරනවා. 30,000 ඝාතනය කරා කියලා සංඛ්‍යාලය කරවලු තියෙනවා. 30,000 කියන්නේ ලොකු ගාණක්. ඒකල අපේ ජනගහනය මිලියන 4යි. ලක්ෂ 40යි. ලක්ෂ 40 30,000 කියන ලොකු ගාණක්. ඉතින් මේ දෙක දෙනා තමයි කුමකම් වේදිකේ හැඩෝ වේදිකේ පල්ලයට බැල පානම් පත් වේදිකේ මල්ලු හැංගිලා ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ට බයෝ කියලා කියන්නේ. බයෝ කියලා කියන්නේ බයේ බය ඈයෝ කියන එක. බය ඈයෝ. බයෝ කියන්නේ බයේ පම්ප පැලාපුවයි. අර තෙන්නකෝණි මිලනන්ද මහාචාර්යතුමාගේ පොතේ තියෙනවා 18 කරල්ලගෙන වලපනේ මැද කිඳ කියන ගමේ පවුලේ 14 දෙනෙක් සාලෙ මැද්දැවේ ගිනිමෙලක් ගහලා බඩගින්න උහුලන්න බැරුව 14 දෙනාම ගිනිමෙන්ට පැල මැරෙනවා. එච්චර භීෂණ දියත් කලේ. මං කල්පනා කරනවා ඇයි අර මිනිස්සුත් එක්ක මම වාඩි වෙන්නේ නැත්තේ කියලා. මං ඒගොල්ලෝ වාඩි වෙනවා ගිහිල්ලා. ඒ නිසා ඒක මගේ අත්දැකීමක් වෙනවා. පස්සේ මම මේක ලියන්න කල්පනා කරනවා. ලියද්දි මට මතක් වෙන්නේ අර සබරගමුවේ සමන් දේවලගේ ලියවිච්ච ජන කවියක් තියෙනවා. කන්ද උඩින් බැස්ස කලට පෙනේවලු මාලිගාව, බිම්බර කුත් සෙනග ඇවිතුරුවට කෙරෙවු මාලිගාව, උදේ හව විස්න දිදී රන්කොත් බබලන ස්වභාව, ලංකාවට තිලකයක් ය සබරගමුවේ මාලිගාව. හැම ලියන්නේ ඔය ආකෘතියට නෙමේ, හටන් කවලාකෘතියට. යුද්ධෙට ඇවි සිඳු පිට නැව නැගලා පරංගි උන්නමුත් තවත් කොළඹට ගොඩ බැසලා, බිම්බරක් සෙනඟ ගැවසුණු චන්ද්‍රසූරයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ. යුද්ධෙකට ඇවි ත්‍රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වටකලේ මනරම් මාලිගාවතු. විශාරද කපුගේ සංගීතවත් කොට ගායනා කළා. අපි ඔහුත් සිහිපත් කරන් ඔබ හැමදෙනාමටම භාග්‍යවත් අනාගතයක් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. බොහොම ස්තුතියි. ගිහිල්ලෙන්නම් සින්දුවත් අහලම යන්න. ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව
යුද්ධකට ඇවිත් රුකුසෙන් සත්පුදු මතින් ගුවනින් අපි වටකලේ මනරම් මාලිගාවදු
ගජසෙන් කුංචනාදයෙන් ඇලලුන රුක්ෂ දේවතාවන් විම වැටි පණ ගසයි
මල්තිපුුණු සීතල නිමුණ භූමියේ හැට කටු අතරරියන් කට අහිමිව විලාපය නගයි විලාපය නගයි
රක්සෙනක ගැවසුන චන්ද්‍රසූරයා ඉපතුන ස්වර්ණභූමියේ මනරම් මාලිගාවකෝ
යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මසිංහවලින් කම්බිවට කරේ මනරම් මාලිගාවකෝ
ගැවසුන චන්ද්‍රසූරයා ඉපදුන ස්වර්ණභූමියේ මනරම් මාලිගාවකෝ
යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මසිංහවලින් කම්බිවට කරේ මනරම් මාලිගාවකෝ
රත්නශ්‍රී විදේසිංහ මහත්මයා ඉතාමත්ම කෙටියෙන් කිව් පරිදි මේ ගීතයට පසුබිම් වෙලා තිබුණේ 1984 දී පමණ එවකට තිබූ රජය මේ අරබන්නට සූදානම් වුණු පැල්වත්ත උක්වගා කිරීමේ ව්‍යාපෘති පිළිබඳ විරෝධතා ව්‍යාපාරය. එවකට තිබූ රජය මේ සීනි ආනයනය සඳහා අපෙන් වැවෙන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණය ඉදිරිපත් කරන්නට ඉතිරි කර ගන්නට මේ විදේශ ආයෝජකයන්ට ආරාධනා කළා. ඉතින් ඒ අනුව විදේශීය ආයෝජකයන් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා මොනරාගල මේ පැල්වත ප්‍රදේශයේ උක්කවන්නට සහ ඒ ආශ්‍රයෙන් සීනි කර්මාන්තශාලාවක් ගොඩනගන්නට. ඉතින් ඒක තමයි මේ ව්‍යාපෘතිය. ඉතින් මේ වෙන ප්‍රයෝජන තිබුණත් මං හිතන්නේ මේ ප්‍රදේශයේ වාසය කරන වැසියන්ට මේක ඉතාමත්ම මේ දරුණු පහරක් වුණා. මොකද ඒ ප්‍රදේශයේ වාසය කරන බොහෝම දිනෙකට අතිමහත් බහුතරයකට තමුන්ගෙම කියලා ඉඩම් තිබුණේ නැහැ. තමුන් පදිංචිලා හිටි ඉඩම්වල අයිතියක් ඒගොල්ලන්ට තිබුණෙත් නැහැ. ඉතින් එහෙම අවස්ථාවක තමුන්ටත් නොදී තමුන් මේ වෙනත් පිටරටකින් එන සමාගමකට ඒ පළාතේ ඉඩම් ශස්ත්‍රීක ඉඩම් කියලා හිතනවා. ඉතින් ඒ ඉඩම් මේ පවරා දිනේ ගැන මම හිතන්නේ මිනිස්සු අතරේ තරමක කෝපයක් ඇති වුණා. ඉතින් ඒක තමයි මේ විරුද්ධතාවය. නමුත් කෙසේ වුණත් මට හරියටම ඉස්සර මේ කියන්න නොහැකි කොහොමද එය සමථයකට පත් වුණේ කියලා මට මතක හැටියට රජය කිව්වා අපි 49ක් වගේ විශාල කොටසක් අපි රජය මගින් තියාගන්නවා. එතකොට මේ කලමනාකාරීත්වය මේ උක්වැවීමේ ව්‍යාපාරයේ සහ කර්මාන්තශාලාවේ කලමනාකාරීත්වය එංගලන්ත සමාගමකට දෙනවා අවුරුදු 10කට ඒ කලමනාකාරීත්වය පමණක්. ඊට අමතරව මලේසියානු සමාගමකට මේ කර්මාන්තශාලාව ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දෙනවා කියන එක තමයි මම හිතන්නේ දෙපාර්ශ්වයම එකඟ වුණු මේ වැඩසටහන. කෙසේ වුණත් අවුරුදු 10ක් විතර මේ සමාගම පවත්වාගෙන යන අතරෙදී ඒ සමාගමේ මේ පනස්දහක් අවුරුද්දකට සීනි ටොන් පනස්දහක් තමයි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලන් 40,000ක් පමණ මේ නිෂ්පාදනය කරමින් සිටියා. නමුත් අවුරුදු 10 කාලය අවසන් වුණා. 84 දී මේ පටගත් එක මතන 94 දී පමණේ කාලය අවසන් වුණා. 95 දී මේ කොන්ත්‍රාත්ව අත්හැරුණා. ඒගොල්ලන්ගෙන් අරගෙන වෙනත් සමාගමකට මතන චීන සමාගමකට ඒක පැවරුණා. නමුත් කළමනාකාරීත්වය හරියන්නේ නැහැ. විවිධාන්ද මේ ප්‍රශ්නේ ළඟට ඇති වුණා. මම හිතන්නේ ඒවා දේශපාලන ප්‍රශ්නත් වුණා, අපේ ආයුධකයන්ගේ ප්‍රශ්නත් වුණා. කෙසේ වුණත් මම හිතන්නේ අන්තිමට සීනිකල් අකර්මණ ශාලාව වසාදමන්ට සිදු වුණා. එතින් ඒ මොනවා වුණත් අර ඒ පැත්තේ ජනතාවගේ ප්‍රශ්නේ තිබුණේ ඉඩම් ප්‍රශ්නේ. ඒ ඉඩම් ප්‍රශ්නෙට විසඳුමක් හරියාකාර විසඳුමක් ලැබුණේ නැහැ. ඉතින් ළඟදී මම හිතනවා මේ ප්‍රශ්නේ නිසා මේකට මේ පසු කාලයක මේ උක්වගාව කරගෙන යනට අපේ ගෙමියන්ට අවසර දීලා තිබුණා. ඉතින් නමුත් කර්මාන්තශාලා සිදු වෙන නිසා ඒකටත් අවස්ථාවක් ලැබුණේ නැහැ හරියට. නමුත් ඒ ඉඩම් කොටස් ඒ ජනතාවට අයිතිය පවරන්නට පසුගිය රජවල් තීරණය කළා. එයාට ඒ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමකුත් සිදු වුණා ටිකින් ටික. ඉතින් මේ දිහා බලනකොට ඇත්තටම මේ ප්‍රශ්නේ පසුබිම අපි දකින්නේ විදේශිකයන් එනවටත් වඩා මේ ශ්‍රී ලංකාවේ අපේ අහිංසක ගම්බද ජනතාවට තියෙන ඉඩම් හිඟය. මම හිතන්නේ මේ සංකලීකරණ අනුව ලංකාවේ පෞද්ගලික ඉඩම් ගැමියන්ට හෝ නාගරික ජනතාවට හෝ කාට හරි තිබෙන ඉඩම් ප්‍රමාණය ලංකාවේ 10% පමණයි. අනෙක් සියල්ලම 83%ක්ම රජයට අයිති ඉඩම්. ඉතින් ඒවා ගැන බලනකොට මේ අපි දන්නවා මේ නාගරික ප්‍රදේශවල සෑහෙන වෙල තියෙනවා. ඒ අතින් බලනකොට මේ ගම්බද ජනතාව ලක්ෂ සංඛ්‍යාත ගම්බද ජනතාවකට ඉඩම් නැහැ. ඉතින් ඒ අය මේ රජයේ ඉඩම් මහිතට පාවිච්චි කිරීමට ඇති මේ ලියකිවිල්ලක් මත ඉන්නවා, වාසය කරනවා. නමුත් එයාට තමුන් ගිහිල ගයක් හදා ගන්නට බෑ. ඒ ඉඩමක් අනුසාරයෙන් යම් කිසි මුදලක් ණයට අරගෙන ව්‍යාපාරයක් පටන් ඒ මොනවාක්වත් එයා හිතින්නේ නැහැ. ඉතින් අන්න එවැනි තත්ත්වයක් තමයි අදත් තියෙන්නේ. ඉතින් මේ ඉඩම් නැති වෙනට හේතුව එක හේතුවක් තමයි මේ මම හිතන්නේ මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා කිව්වා වගේ ඒ දිනවල තිබුණු විශේෂයෙන්ම 1818 තිබුණු කැරල්ල. ඒ කැරල්ල තිබුණේ ඌව වෙලස්සේ ওই පළාත්වල. ඒ කැරල්ලදී බ්‍රිතාන්‍ය රජය කැරල්ල මෙඩපවත්තන්නට ඉතාමත්ම දරුණු ක්‍රියාමාර්ග ගත්ත. විශේෂයෙන්ම ඒ දිනවල සිටි ඒ පළාත්වල වාසය කරපු ජනතාවගේ 18න් ඉහළ සියලු දෙනාම මරා දමන්නට තීරණය කළා. එයට වෙඩි තිබ්බා. යම් යම් දේවල් කළා. සෑහෙන ප්‍රමාණයක් මරුණා. මේ මහතා කිව්වා වගේ 30,000ක් 40,000ක් සිටින ජනතාවකින් 30,000ක් පමණ මරා දමනවා. ඉතින් එයින් ඒ පළාත්වල මිනිස්සු පළාතුරින් අත්හැරලා දාලා ගියා. මේ ඊළඟට පසු කාලයක ආවත් ඒගොල්ලන්ට ඒ ඉඩම් ඒගොල්ලන්ගේ කියලා කියන තැනට ලියකියවිලි නැහැ. එදා සිට අද දක්වාම ඔවුන් ඉඩම් වල අයිතිකාරයන් නෙමෙයි. අද දක්වාම කියලා කියන්නේ අදට නිදහස ලැබිලා අවුරුදු 72ක් වෙනවා. නමුත් ඒ 72ක් ගිහිල්ලත් ඒ මිනිසුන්ට තමුන්ගේ කියලා ඉඩමක් නැහැ. ඒ දිනවල තමුන්ගේ තිබිච්ච ඉඩම් මේ ආණ්ඩුව ඇත්තරම ලංකාවේ තිබුණු ආණ්ඩුව සුදු ජාතිකයන්ගේ ආණ්ඩුව කොල්ල කපු නිසා. ඉතින් මේ ප්‍රශ්නේ තමයි මේ දිගින් දිගටම එන්නේ. මම හිතනවා මේ පහුගිය දවස්වලත් එවැනි ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මේ අපි ඒ ගැනත් අපි කතා කරන්න අවශ්‍යයි. මේ ඉඩම් වල ප්‍රශ්නේ ඔබ දන්නවා මේ දවස්වල අලුතෙන්ම පැනනගුණ ප්‍රශ්නේ තමයි මේ මිලේනියම් චැලෙන්ජ් කෝඔපරේෂන් MCC කෝඔපරේෂන් එක ඇමරිකාවේ. ඒ අය මේ මේ අපේ ඒ පළාත්වල තියෙන ඉඩම් අල්ලා ගන්නට උපක්‍රමයක් හැටියට මේ ගිවිසුමක් ඉදිරිපත් කළ තියෙනවා. ඒක හරහා ඒ ඉඩම් තමුන් අල්ලා ගන්නට බලනවා කියන එක තමයි චෝදනාව. ඉතින් අපි ඒ ගැන අපි ඇත්තටම මේ මාතෘ ලංකාව ජනතාව හුඟ දෙනෙක් ඒක විශ්වාස කරනවා. අපිට ඒක නැහැ කියලා කියන්නත් බෑ. නමුත් ඒක ඇත්තයි කියලා කියන්නත් බෑ. මම හිතනවා ඔබ සියලු දෙනාටම ඒ ගැන සොයලා බලන්න ඔබටම තීරණ ගන්න පුළුවන් වේවි ඇත්තටම මොකද උනේ කියලා. අපි ඒ ගැන කතා කරමු. නමුත් ඒකට කලින් ඒ මේ හා සම්බන්ධ මේ ඉඩම් ගැන සම්බන්ධ මේ ගෙමියන්ට මේ ඉඩම් වල තියෙන අගය ගැන කියවෙන තවත් ගීතයක් රත්නශ්‍රී විජේසිංහගේ මහත්මාගේමයි ඒ වැඩසටහනදීමයි මේ ගීතය කියවුනේ. මේ විචාරය ඒ වැඩසටහනදීමයි කියවුනේ. අපි ඒ විචාරය අහලා අපි ඊළඟට මේ ප්‍රශ්නය ගැන තවදුරටත් පොඩ්ඩක් කතා කරලා බලමු.
සුදුබන්නි මගේ නිදායින්න ඉඩම මනිනවද යන්න හොඳයි දම්බැල් අරගෙන අරවසරයි යනවද දම්බැල් අරගෙන විසාදියට තෙල්ලුලලා තුන්තුවාවෙන රත්තරංග ඇත සුදු බන්ඩිග දෙනී පස්සට රත්තරංග ඇත සුදු බන්ඩිග දෙනී පස්සට මිනින්දෝරු කන්තෝරුවේ මුලා දැනි ටික සුදු බන්ඩි මගේ නිදායින්න ඉඩම මනිනවද ඇරේවි යන්න හොඳයි ගම්වැල් අරගෙන අරහවසරයි යනවද ගම්වැල් අරගෙන සුදු බන්ඩි මගේ නිදායින්න ඉඩම මනිනවද ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන අරහවසරයි යනවද දම්වැල් අරගෙන
ගීතේ නම් හොඳනෙක් අහලා නැතුව ඇති මං හිතන්නේ. හොඳනෙක් අහලා නැතුව ඇති. මීට අවුරුදු 12කට විතර කලින් 12ක් විතර ඇතියෝ මම මේ එක්තරා මාත්‍යාංශයක වැඩ කරන කාලේ මට නිල ගමනක් යන්න සිද්ධ වෙනවා. ටිකක් දුර මට යන්න තිබුණේ අනුරාධපුර දඹුල්ල පාරේ සිවලා කුළම කියන හන්දියෙන් හැරිලා තෝඩමඩුව කියන ගමට යන්න තිබුණා. එහි ආයත ඉන්නවද නැහැ මේ කිට්ටු. තෝඩමඩුවට යන්න තිබුණා. ගමට යන පාර වැටලා තිබුණේ වැව් බැම් මෝඩින්. අපි ගිහිපු කාර්යයේ ප්‍රජාශාලාවේ සිද්ධ වෙන අතරේ ලොකු වතුර පිපාසයක් දැනුණා. මමත් තවත් මිත්‍රයෙක්. අතර මේ මිත්‍ර බණ්ඩාර ඇහැලියෙකුට. අපි දෙන්න ගියා මේ ගියක් හොයාගෙන වතුර ටිකක් බොන්න පුළුවන් තැනක් හොයාගෙන. අපට පේනවා ටිකක් ලොකු මිදුලක් තියෙන මේ මධ්‍යම පන්ති ගෙදරක් ලොකු සාලයක් තියෙන ගෙදරක් තියෙනවා. ගෙදර මිදුලේ කෙළවරේ නොගහක් තියෙනවා. නොගහ වටේට ලස්සනට මල්වවල ඉතන පාම් පැලක් තියෙනවා. එතන ඉදලකින් අතු ගන්නවා වයසක මිනිස්සේ. එයා සරම උඩමුණගෙන උඩ රැඳුමක් නැහැ. කොණ්ඩේ රැවුලයි දෙකම ඉදිලා කොණ්ඩේ බැඳලා ඉදලකින් අතු ගන්නවා. අවුරුදු 80ක් විතර වයස ඇති. අපි ගිහිල්ලා ඇහුවා මාමන්නේ වතුර ටිකක් බොන්න පුළුවන්ද කියලා. නා ඉන්න මහත්තෙන් කියලා එයා ඉදර හේතු කළ ගහට ගෙට ගිහිල්ලා අපිට ජෝගුවක්ගේ ඉදිරුක ගැනලා වතුර දෙනවා. දෙන ගමන් අහනවා මේ මහත්තයන් බොන්නද ඇති වෙන්නේ හොඳට බොන්නද වතුර කියලා එයාගේ භාෂාවෙන් අහනවා. එයාගේ නම මුතු බණ්ඩකේ නම. ඉතින් අර සාලේ ගොඩ ගහලා තියෙනවා ලොකු ලුණු මිරිස් අස්වැන්න. මං ඇහුවා මේ වතුර බොන ගමන් අහනවා මාමණ්ඩිය අර ලුණු එහෙම අපිට ගන්න පුළුවන්ද කියලා. ආ ඉන්න මහත්තයන් කියලා ගෙට ගිහිල්ලා බෑග් දෙකට පුර ලුණු ගෙනත් දුන්න අපි දෙන්නල දෙකක්. සල්ලි දෙන්න ඇහුවාම කියනවා ශ්‍රී මහත්තයා සල්ලි වලට දෙන්න ඇ කොමෙව මට සල්ලි තියෙනවා කො මගේ පුතාට දෙන්නට බස් දෙකක් තියෙනවා කො දඹුල්ල නතර වැඩ කරන හරි ප්‍රේමවත් මනුස්සයා. ඉතින් මං කඩුල්ල පැත්තට යන ගමන් අම්මයාත් එක්ක අහනවා මේ මාමණ්ඩි මට ලොකු සැකයක් තියෙනවා අර අතන මේ මල් වල ලස්සන පුදුම ලස්සනයි එතන පාම් පැලක් තියෙන ලොකු පාම් පැලක්. මගන මාමණ්ඩිය ඇයි මෙතන මෙච්චර මේ ලස්සනට මල්වවල පාම් පැලක් හදලා මොකද්ද මෙතන විශේෂය? ඔන්න යා එකපාරට ගොළු වුණා. කතා නොකර මගේ මූණ දිහා බලන් ඉන්නවා. විනාඩියක් විතර බලන් ඉඳලා ඉඳලා කවියක් කියනවා මට. කපා කොටා බඩු තිබ්බට සිඟිත්තේ සම්මණිකා අද නීදෝ කනත්තේ කියලා කියලා මහත්තෙන් මේ මගේ පවුල නිදා ගන්න තැන. එයා මුතු සුදු බණ්ඩි යාගේ සොහොනමේ ඒ සොහොන් ළඟ තමයි මෙයා පාම් පැලක් හදලා ලස්සනට මල්වලා දිනපතා මේ වතාවත් කරන්නේ. එයා කඩොල්ල පැත්තට යනකොට මට කියන මහත්තයා දැන් මම මේ කරන වැඩේ මට හේටන් ඉදට කරන්න හම්බෙන්නේ නැහැ කියලා. මං අහනවා ඇයි? නෑ මගේ මලයා හේරත් බණ්ඩා නඩුවක් දාලා මේ ඉදමට එයා පැත්ත ගියක් පෙන්නලා කියනවා. දැන් නඩුවේ මම මලයාටත් වඩා මලයාගේ ළමයින්ට තමයි කො මේක බෙදලා වෙන් කරගන්න ඕන කරලා තියෙන්නේ. දැන් නඩුවේ තීන්දුවක් දීලා තින්දු හැටියට ඉඩේ මායිම යන්නේ අර සොහන යහ පැත්තට යන විදියට. දැන් මායිම හරහා වැටක් ගැහුවොත් කම්බි ගැහුවොත් තාප්පයක් බැන්දොත් දැන් මුතුබණ්ඩ මාමණිට බැරි වෙනවා දිනපතා කරන මේ චාරිත්‍රය කරන්න. එයා හරි දුකෙන් මේ කාරණේ කියන්නේ. ඉතින් මම කල්පනා කරනවා මේ 86 වැනි මහල්ලා මේ මිනිස්සයා තාම කොච්චර ආදරේ තමන්ගේ මියගේ බිරිඳට. මහ විශාල කතන්දරයක් මේක ඇතුළේ තියෙනවානේ. කෙනෙකුට පුළුවන් මේකට තව තොරතුරු එකතු කරන් කෙටි කතාවක් ලියන්න. කවියක් ලියන්නත් පුළුවන් ඕන. හැබැයි මේ හැඟීම් හරි ප්‍රබලයි. මේක ගැළපෙන්නේ වඩා ගීතයකට මම තීරණය කරනවා. තීරණය කළා මේක පටන් ගන්න කොතනින්ද මට ගැටලුවක්. මම හිතනවා දැන් තාම වෙච්ච නැති දෙයක් තියෙනවා මේකේ. කවදා හරි දවසක දැන් තීන්දුව දුන්න උනාට මිනින්දෝරු කන්තෝරෙන් ඇවිල්ලා ජීප් එකේ තිරංග සද්ද කරලා නවත්තලා සපත්තුව ඩෙවලින් අර මල්පැල් පාගෙන යහට මෙහාට ඇවිදලා දන්වල අල්ලලා මායිම ලකුණු කරන වෙලාව කවදා හරි එක වෙනවා. තාම වෙලා නැහැ. ඒක වෙනකොට මුතුබණ්ඩ මාමණ්ඩි මොනවා කරනවද? එයා අන්ත අසරණ විදියට මුකුත්ම කරකියාද යර්ධව බලාගෙන ඇති මේක දිහා. එතනින් පටන් ගන්න ඕනේ. මිනින්දෝරු කන්තෝරුවේ මුලා දෑනි ටික සුදු බණ්ඩි මගේ නිදාය නිඩෝ මනිනාද? ඇහැ ඇරේවි යන්න හොඳයි දම්මැල් අරගෙන තරහ අවසරයි යනවද දම්මැල් අරගෙන. එයාගෙන් භාෂාවෙන් කියන්න ඕන මේක. පින් කුඹුර නෙලන කාලයට මට හීල අරන් එන වේල නෙමෙයි හීල. හීල අරන් එන ඉස විසාදයට තෙල් උලලා තෝන්තුවා වෙන රත්තරන් දැත සුදු බණ්ඩිකි දෙනියේ පස් යට. දෙයි හාමුදුරුවෝ දන්නව නම් දැන් ඈ නැති වග තෙල් පාන උනත් නිවා තමයි සංහිඳ පාමුල. වා වන්නෑ මේ දුරුත්ත සංසාරේ තනේ මට. අපේ මානව සම්බන්ධතා කොච්චර ප්‍රබලද කොච්චර ප්‍රබලද. මේක මුලින් ලිව්වේ හැබැයි මම ඔහොම මිනින්දෝරු කන්තෝරුව කියලා නෙමෙයි, මම ලිව්වේ සර්වජනල් කන්තෝරුවේ කියලා. මොකද සර්වේ ජෙනරල් කියන එක අපේ ගමේ මිනිස්සු කියන්නේ සරෝජනල් කන්තරු කියලා. සර්වේ ජෙනරල් කියන්නේ. ඉතින් දියුල් ගන්න ඉතින් ඒ වචන එච්චර කැමති වුණා. එයා කිව්වා තීරණ ගන්න නැහැ. අපි විනෙන් දෝරු කියලා දාමු කියලා. ඉතින් මම එයා කැමතර ඉඩ දුන්නා. එහෙම තමයි ඔක හැදුනේ.
ඔව් මම හිතන්නේ සංවේදී කතාවක්. ඇත්තටම අපි ඒ මේ ගීතයත් ඒ කතාවත් අපි තෝරගත්තෙත් මේ ඉඩම් ප්‍රශ්නය ගැන, දෙමියන්ගේ ඉඩම් ප්‍රශ්නය ගැන මේ දිනවල කතා වෙනවා. ඉතින් ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න හිතාගෙන තමයි මේ ගීත තෝරගත්තේ. මේ ඔබට තේරෙන ඇති මේ ගැමියන් ඇත්තටම කොයි තරම් සංවේදීද කියලා. මේ වගේ දේව ගැන මේ තමුන්ගේ බිරිඳ නැති වෙලා අය වලදාපු තැන, ඉතින් ඒ තාමත්ම මේ වටිනා කොටසක්, ඉදමක වටිනා කොටසක්, ඒ දේවල් අත්හැරලා දාලා යන්නට සිද්ධ වුණොත් එහෙම ඒගොල්ලන්ටත් සැහෙන හිතට අමාරුයි. ඒ වගේම මම හිතන්නේ ඒක ගෙමෙන්ට පමණක් නෙවෙයි, අපි නාගරිකව ජීවත් වෙන අපිටත් ඒ වගේම තමයි. ඒ වගේ සංවේදී තත්ත්ව වලට අපිට මොන බහන සිද්ධ වෙනවා. ඉතින් නමුත් අපි මේ කල්පනා කළ යුතු දේ තමයි ලංකාවේ දැනට සිටින මේ ලක්ෂ සංඛ්‍යාත ගණනකට තමුන්ගේ කියලා ඉඩමක් නැහැ. තමුන්ගේ ඔප්පුවක් තියෙන ඉඩමක් නැහැ. ඉතින් ඒ ඉඩම්වල අය යම් තන්තමට ගෙවල් හදාගෙන ඉන්නවා. හොඳට ගෙවල් හදන්න බෑ, තේරුමුකුත් නැහැ, යන්න වුණොත් යන්න වෙනවා. ඉතින් අන්න එවැනි තත්ත්වයක් තමයි මේ ගම්බද පළාත්වල තියෙන්නේ. ඉතින් එවැනි අයට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මචන් ඒ ඉඩම් නීතිය හැටියට ඉඩම් ඔප්පු දෙන්නට පුළුවන් ජනාධිපති ආඥාවකින් තමයි. ඉතින් මේ ඉඩම් ඔප්පු දෙනකොට ඔබ දකින්නට ඇති හුඟක් තැන්වල ඒ ඔප්පු ප්‍රදානය කළේ ජනාධිපතිතුමාගේ අතින් තමයි ඉඩම් ඔප්පු ප්‍රදානය කළේ. නමුත් ඒ හරහා පැනනගුණු ප්‍රශ්නේදී කතා වුණු දේවල් ගැන ඇත්තරම කල්පනා කරන බලකොට සමහරලාට ඉතාමත්ම කනගාටුදායක මේ අදහස් ප්‍රචාරය වුණා විවිධ පාර්ශවතින්. ඉතින් මේ ප්‍රශ්නේදී සමහර දේවල්, සමහර තොරතුරු, සමහර තර්ක ඇත්ත. ඒ වගේම සමහර තොරතුරු ඉතාමත්ම මේ අපි ලැජ්ජා වෙන තරමට බොරු. ඉතින් ඒවැයෙන් අපේ ජනතාව ගම්බද වෙන්න වේවා, නාගරික වේවා, සමහරු පිළිගත්තා. ඉතින් ඇත්තටම ඒවැයෙන් අපේ අදහස් සෑහෙන වෙනස් වුණා. ඉතින් මට එකක් කිය යුතුව තියෙනවා. ඔබට මතක ඇති ඒ දිනවල මේ ලංකාවේ ප්‍රසිද්ධ වුණා ලංකාවේ සිටියමක්. ඇත්තටම මේ කොළපාට හුරු සිටියමක් මැද ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා තීරුවක්, රෝසපාට හුරු තීරුවක් තිබුණා. ඉතින් මේ ගැන කියවුණු දෙයක් තමයි මේක තමයි මේ MCC ගිවිසුමේ තියෙන්නේ. මේ ත්‍රිකුණාමලයේ ඉඳන් කොළඹට තීරුවක් හදනවා. ඒකේ විදුලි දුම්රියක් දාලා තියෙනවා. ඒ විදුලි දුම්රියේ පාරේ දෙපැත්තේ විදුලි වැටවල් දෙකක් තියෙනවා. ලංකාව දෙකට බෙදෙන්නේ මේ තීරුව හරහා කියන එක. ඉතින් ඇත්තට මම ඒ විතරක් විශ්වාස කරන්නේ නැහැ. මම ඒ තරම් ගණන් ගත්තේ නැහැ. පස්සුව මගේ මිත්‍රෙක් ඔය ප්‍රශ්නේ මට කිව්වා. මට හිතුණා ටිකක් හොයලා බලන්න ඕනේ කියලා. ඇත්තටම මම සෑහෙන හොයලා බැලුවා. නමුත් මේ තීරණ ගණතරමට මට මේ හොයාගන්න බැරුණා. විස්තර සැහෙන විස්තර තියෙනවා මේ අන්තර්ජාලයේ. මේ මම මුලින්ම ගිහලා බැලුවේ මොකද්ද මේ සිටියම. ඇත්තටම ඒ සිටියම අපේ ශ්‍රී ලාංකික නිලධාරී ඉංජිනේරුවන්, ඒ වගේම විවිධ අන්දමේ නිලධාරී මතයන් සිය ගණනක් එකතු වෙලා අවුරුදු 2020 සිට 2050 දක්වා හදපු ජාතික නැෂනල් ෆිසිකල් ප්ලෑන් ජාතික භෞතික සැලැස්ම. ඉතින් ඒකෙන් කියන්නේ මේ ඉදිරි අනාගතයේ අවුරුදු 30 ඇතුළත මෙන්න මේ ප්‍රදේශ තමයි දියුණු වෙන්නේ. මේ ප්‍රදේශවල තමයි ජනගහනය වැඩි වෙන්නේ විවිධ හේතු නිසා. මේ ජන මේ ඒ නිසා එවැනි තැන්වල විවිධ ආයෝජන කරන අයට ඒ වගේම වෙනත් රැකියාවල් කරන අයට ඒ වගේ විවිධ හේතු නිසා මෙන්න මේ පළාත්වල වැඩි වෙනවා ජනගහනේ. ඒක තමයි ඒ කියලා තුනේ නැෂනල් ෆිස්කල් ප්ලෑන්. ඒක තමයි අරගෙන තුනේ. ඉතින් ඒක අපිට කියලා තුනේ මේ රට බෙදන්න හදන එකක් කියලා. ඒ දේ සම්පූර්ණ වැරදි කියලා මට පැහැදිලිවම කියන්නට පුළුවන්. නමුත් ඒකෙදි තිබුණා මේ ඇමරිකාවේ ගිවිසුම හරහා මේ ඉඩම් අරගන්න යනවා. ඒක දැනට තියෙන්නේ මේ ඉඩම් තියෙන්නේ ගැමියන් අතේ. නමුත් ඒ ගැමියන්ට අයිතියක් නැහැ. ඉතින් මේ මට මම මේ ඔබට කියන්න දන්නේ මේ 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 තිබුණ තර්කය තමයි ගැමියන්ට ඒ ඉඩම් ලියා දුන්නොත් එහෙම ඒ ගැමියෝ ඒවා මේ නාස්ති කරනවා. ඒ ඉඩම් උගස් යන පුළුවන් ගස් තියලා ඒගොල්ලන්ගෙන් ගන්න සල්ලි බීමට නාස්ති කරන්න පුළුවන්. ඊළඟට සින්න වෙනවා මේ බැංකු වලට ණය දුන් සමාගම් වලට සින්න වෙනවා. ඊළඟට වෙන්නේ ඒ සමාගම් හරහා මේ ඇමරිකන් සමාගම් වලට ඉඩම් යනවා. ඉතින් ඔක තමයි තර්කය. ඉතින් ඒක ගැන මට හරියටම කියන්න බෑ. මොකද ඒ තරමට මට මයගව තියෙනවා. ඒ ගිවිසුම තියෙනවා. නමුත් ඒ ගිවිසුම හරියා ප්‍රකාර මට ඒක ගැන මේ පිටු බරගානක් තියෙන නිසා මේ කොතන දෙක තියෙන කියලා මට හරියටම මේ හොයාගන්න බැරුණා. ඒ සමාඩ ඇත්ත වෙන්න පුළුවන්. සමාඩ නොවෙන්න පුළුවන්. නමුත් කෙසේ වෙතත් ඒකේ ප්‍රශ්න තියෙනවා. නමුත් මම ගොඩනගෙන හදන තර්කය නෙමෙයි. අපේ තර්ක වෙලා තිබුණේ මේ ගෙමියන්ට මේ ඉඩම් වල අයිතිය ලැබුණොත් එහෙම මේ මිනිස්සු මේක බීලා නාස්ති කරගන්නෝ. ඒකෙන්ද ඊළඟ මිනිස්සුන්ට ඒ අයිතිය දෙන්න එපා කියන එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් අන්න ඒ තර්කය ගැන දැන් මේ අපි මේ මෙතෙක් කල් මේ ගෙමියන් ගැන ගෙමියන්ගේ මේ ඉඩම් වල තියෙන සංවේදී සිතුම් පෙතුම් ගැන අපි කල්පනා කරලා බලනකොට අන්න ඒ තර්කය ගොඩනගිවේ ගෙම් ගැන අපි හිතන්නේ මොකද්ද? මේ අපේ මේ ඇමරිකන් කාරුණේ මේ අපේ අය තර්ක කරනවා මේ ගැමියන්ට ඉඩම් ඔප්පු දෙන්න එපා කියන එක. ඔබට මොකද හිතෙන්නේ ගැන? මම යන්නේ එතන තියෙන මට නම් ඉතාමත්ම කනගාටු දෙයක් තියෙන. ඇයි අපි මේ අපේ මිනිසුන්ම අපිට විශ්වාස කරන්න බැරිද? මේ තරම් සංවේදීව තමුන්ගේ ඉඩම් කෑල්ලක අයිතිය තමුන්ටම තියාගන්න මේ තරම් සංවේදීව හිතනවායි කියන මිනිස්සු. මම කියන්නේ හැම 100%ක්ම එහෙමයි කියලා. නමුත් 100ට අඩු ගානේ 80ක් 75ක්වත් එවැනි සිතුවිලි වල සිටින අය එවැනි ඇයට ඉඩම් නොදෙන්නයි කියලා කියන්නට තරම් මම හිතන්නේ අපි මේ දුර්වල විය යුතු නැහැ. අපි ජාතියක් හැටියට අපි ඉදිරිපත් වෙන්න ඕනේ ඒ ඇයට ඉඩම් දෙන්න, ඒ වෙලන්ට ඔප්පු දෙන්න. නමුත් ඇමරිකන් කාර්යෝ මොනම ජාතියක් හරි ඇවිල්ලා ඒවා ඉඩම් ගන්නවා නම් එහෙම අන්න ඒ වෙලාවේ අපි නැගී සිටමු. ඌව වෙලස කරලේ ඇත්තටම මිනිස්සු නැගී සිටියා. මේ ඔය කියන රදල පරම්පරාව නෙමෙයි නැගී හිටියේ, සාමාන්‍ය ජනතාව තමයි නැගී හිටියේ. ඒ වෙලාවේ ඔය රදල පරම්පරාව මේ මයිතන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහයෝගයට ගිහිල් හිටියා. නමුත් ඒගොල්ලන් තේරුම් ගත්තා මේ තමුන්ගේ බලය ක්‍රමක්‍රමෙන් ගිලිහිනවා. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ ඔවුන් ඇවිල්ලා මේ මිනිසුන්ට ඒකට නායකත්වය දෙන්න ඉදිරිපත් වුණේ. ඉතින් ඒව ගැන විශේෂ ඇත්තටම විවිධ කතා මේ අදහස් මේ දවස්වල පළ වෙන ඒ ගැනත්. ඉතින් එවැනි දෙයක් මේ වර්තමානෙත් සිදු වෙනට ඉඩ දෙන්නට එපා. ඔබත් කල්පනා කරලා බලන්න ඇත්තටම මේ වෙන්නේ මොකද්ද කියන එක. අන්තර්ජාලයේ විශාල තොගයක් මේ අදහස් ගැන MCC ගිවිසුම ගැන හොයලා බලන්න. මම ඇත්තද නැද්ද කියලා මම හරියටම දන්නේ නැහැ. මම කිව්වා වගේ ඒ වගේම මේ සිතියම් ගැන හොයලා බලන්න. ඉතින් මේ සිතියම් නිර්මාණය කළේ මුලින්ම නිර්මාණය කළේ කවුද කියලා හිතලා බලන්න, හොයලා බලන්න. මම හිතන්නේ මේ ඔබටම ඒ ගැන අදහසක් ලබා ගන්නට පුළුවන්. හොඳයි. ඉතින් මේ විශේෂ නිවේදනයක් තියෙනවා මේ අතරදී කියන්නට අපි වැඩසටහන දැන් අවසන් වෙන කියන නිසා. සිප්පල පදනම් වශයෙන් නව ශ්‍රී ලංකාවේ සිප්පල පදනම ඉදිරිපත් කරන සිංහල චිත්‍ර චිත්‍රපටයක් ළඟදී එනවා. රෂ් කියන සිංහල චිත්‍රපටය මාර්තු මාසේ 15 වෙනිදා ඔක්ලන් නුවර ඇවන්ඩේල් හොලිවුඩ් සිනමාහිදී තිරගත වීමට සියලුම සූදානම් කරලා තියෙනවා. තමත් ඔබේ ප්‍රවේශ පත්‍ර ලබා ගත්තේ නැත්නම් සිප්පල පදනමේ ඕනෑම කමිටු සමාජිකයෙකුට මතන්න මතක තබා ගන්න දිනය මාර්තු 15 ඉරිදා වේලාව සවස 2:30ට ස්ථානය ඇවන්ඩේල් හොලිවුඩ් සිනමා ශාලාව. ඊළඟට මේ මීළඟ ගීතය මේ ගීතයත් මේ 18 කැරැල්ල ගැන ලියවුණු ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ මේ එවැනි ගීත එවැනි ගැමි ගීත විශේෂයෙන්ම ගැමියන්ගේ ගීත ගැන මම හිතන්නේ මේ ගායනා කරලා හොඳ ප්‍රසිද්ධියක් ලබා තිබෙන සමන් ලෙඩින්. හරි.
කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යටපත් කළා. කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යටපත් කළා. උතුම් දළදා හිමි රකින්නට උනුත් කැපවෙන බව කියා ජීවිසුමේ පස්වන වගන්තිය පෙනි පෙනිම වැළලී ගියා. පරසිරිත් ගත් අයට සැලකිලි හෙල සිරිත් පල්ලට ගියා. එක්ව අත්සන් තබපු අයටත් විපත්තිය තේරුම් ගියා. සුදු කිරීටය කරපු කෙනෙහි කම්වලට හිත දැඩි වුණා. කන්ද පාමුල ඊට එරෙහිව නැගුණු උණුසුම වැඩි වුණා. වෙල්ලස්සින් තැන්න තැන තැන වීරතරු කැල රැස් වුණා. නැගුණු රණවර නාද නූසිහ හජය සුලගේ
ලෙල උනා. දැන් එළඹිලා තියෙන්නේ සමුගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද අප වැඩසටහනෙන් යොදාගත් හඬපට ලබා ගත්තේ ප්‍රවීණ ගීත රචක රත්නශ්‍රී විජේසිංහ පැවැත්වූ දේශන කීපයක් ආශ්‍රයෙන් බව කරුණාවෙන් සලකන්න. අද නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය වෙනුවෙන් සීසර ලංකා නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළේ මහින්ද අත්තනායක. සමගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබ රාත්‍රියක්.
වෙල්ලස්සෙන් නැගුණු ගින්න සැනකින් වැඩ පවත්තන්න සුද්ධ එවපු කැප්පෙටි පොළ නිල මෙහැරුනේ රට රකින්න. Sutta eva pukem peki pola nila ve herune rata rakin. Kale kole jala durgen maruhi sara vehi vetnsa. Lova holla pusudu sena vellatn sedi pasu vetnsa. Gahat vipat gaham ve hatane rahas tita dunna. Ekneli boda molli bodala sutta tayali panadunna. සියලු පිරිමි හරකබාන දුටු දුටු තැන වෙඩි තිබ්බා. ගෙත්වතු ටික අඩු කොටු ටික උන්න විදින් ගිනි තිබ්බා. අපි
අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුණ යාළු සුතුතුවක්කු බිම නවන්න කියපුළුවන ආයෙත්ද ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න කියපුළුවන ආයෙත්ද ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න අතීතයම ගුරුවරයකි